අද සෙනසුරාදා හිරු සඳහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඇහැලියගොඩ ඇරෑපොල ශ්‍රී විශුද්ධාරාම මහා විහාරාධිකාරී ඇරෑපොල ජාතික පාසලේ ආචාර්ය රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී කියදල සුමනසිරි ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කායේන සංඋතා ධීරා අතෝ වාචාය සංඋතා මනසා සංඋතා ධීරා තේච සුපිරි සංඋතාති. හිරු සදහම් උදෑසන ධර්මා ශ්‍රවණය කරන සදහැවත් අපේ චුටි දුවල පුතාලා, ඒ වගේම තරුණ නංගිලා මල්ලිලා, අයියලා අක්කලා, අම්මලා තාත්තලා, ආච්චි අම්මලා සියලා ආදී කොටගත් කාරුණික වාසනාවන්ත පින්වතුනි, ඔය ඇත්තන් මේ දිනය එළඹෙනකල්, මේ මොහොත එළඹෙනකල් බොහොම සන්තෝෂයෙන් බලාගෙන සිටින්නේ. ඒට හේතුව තමයි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ සීසත් ධර්මය ශ්‍රවණය කිරීමේ මූලික අරමුණ ඇති කරගෙන තමයි මේ වගේ වෙලාවට සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපිට අහන්න ලැබෙනවා නම් කොච්චරනම් අපි භාග්‍යවන්තද, කොච්චරනම් අපි වාසනාවන්තද, කොච්චරනම් අපි මේ ලෝකයට ලැබූ මනුස්සාත්මයට මොනතරම් වටිනාකමක් එකතු කරන දෙයක් වෙනවාද. ඒක නිසා සදහැවත් කාරුණික පින්වතුනි, අපි මේ වෙලාවේදී කල්පනා කරන්න ඕනේ මොකක්ද? අපි කල්පනා කළ යුතු ප්‍රධානම දේ තමයි බුදුහාමුදුරෝ දේශනා කරන බණපදයක් මගේ දෙසවනට යොමු කරගෙන ඒක මතක තියාගෙන ජීවිතේ යම් අඩුපාඩුවක් තිබුණා නම්, මොනවා හරි වැරැද්දක් තිබුණා නම්, නරක පැත්තක් තිබුණා නම්, ඒ දේවල් සකසා ගැනීම ඉතාම වැදගත් වෙන කාරණාවක් බවට මේ වෙලාවේදී පත් වෙනවා. දැන් කල්පනා කරගත යුතු බොහෝ කාරණාවන් තියෙනවා. ධර්ම ශ්‍රවණය කරනකොට අපේ හිත, කය, වචනය සංවර වෙනවා වගේම මේ සිත, කය, වචනයෙන් සිද්ධ වන බොහෝ දේවල් පිළිබඳව අපි අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරන්න ඕනි. එම අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරනකොට තමයි අපිට නිවැරදිව වටහා ගන්න පුළුවන්, ඒ දේවල් යොමු කරගන්න පුළුවන්, සකසා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේම අපු වෙනුවෙන් උතුම් සීසත් ධර්මයේ දේශනා කරන්න යෙදුණා. මේ උතුම් සීසත් ධර්මයේ තුලම අන්තර්ගත වෙන්නේ මේ ලෝකයට ජනිත වන, එහෙම නැත්නම් උපදින චූටි දරු පැටියාගේ මනස තුල යහපත් ගුණධර්මයන් ඇති කරලා, ඒ ගුණධර්මයන් තුලින් යහපත් වූ පුරවැසියෙක් මේ ලෝකයට බිහි කිරීමේ මූලික අරමුණ ඇති කරගෙන තමයි මේ 45ක් මුළුල්ලේම දේශනා කරන්න යෙදුනේ. අපි ධර්මයේ විදියට දේශනා කරන්නේ එදා ලෞතර බුදුරජාණන් වහන්සේ ඇසතු බෝරුක මුලදී බුද්ධත්වයට පත් වුණාද ඒ වගේ මල්ල රජදරුවන්ගේ උපවත්තන සාල වනයේදී සල්ගස් දෙකක් අතර මහා පරිනිර්වාණයෙන් පරිනිර්වාණයට පත් වුණාද ඒ අතරතුර කාලය තුල යම් වචනයක් බුදුමුවෙන් පිට වුණාද ආනේ පිට වුණු වචනයට තමයි අපි ධර්මය කියලා කියන්නේ ඒ ධර්මය කිසිදු අයරකින් වෙනස් වෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙම සඳහන් වෙන්නේ තන් තතේව හෝති එය ඒ අයරෙම්ම සිද්ධ වෙනවා භාග්‍යවතුන් වහන්සේ එනම් එදා දේශනා කරපු ඒ උතුම් වූ වටිනා කියන ධර්මය ඒ අයරෙම්ම සිද්ධ වෙන කාරණාවක් බවට පත් වෙනවා එවැනි උතුම් සීසත් ධර්මයෙන් කොටසක් බිඳක් අද ජීවිතයට එකතු කරගන්න තමයි මේ හිරු FM නාලිකාව හරහා අපේ මේ සදහැවත් පින්වතුන් සියලු දෙනාම මේ සූදානම් වෙලා සිටින්නේ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන අද නිවාඩු දවසේ අපේ චූටි දුවල පුතාලටත් ඉතා වැදගත් වන කාරණාවක් ඒ වගේම අපේ වැඩිහිටි පිරිසටත් වැදගත් ඒ වගේම අපේ තරුණ ආදී සියලු දෙනාටම වැදගත් වන දෙයක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම කනිසා ඔබ සියලු දෙනාටම ජීවිතයේ ගෙවාගෙන යනකොට වුමනා කරන කාරණාවන් කිහිපයක් දේශනා කිරීමට තමයි අද දවසේ මගේ බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා කායප්ප කෝපං රක්කෙය්‍ය කායේන සංඋතාසිය කාය දුච්චරිතං හිත්වා කායේන සුචරිතං චරේ මේ මොකද්ද බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කායප්ප කෝපං රක්කෙය්‍ය කායේන සංඋතාසිය මේ කය කාය කිව්වේ කය කායප්ප කෝපං කියලා කිව්වේ කය නොසන්සුන් වෙන අවස්ථාවක එහෙම නැත්නම් තරහා යන අවස්ථාවක කිපුණු අවස්ථාවක රක්කෙය්‍ය රකින්න ඕනි ආන්නේ ඒ වෙලාවේ තමයි වැඩියෙන්ම ආරක්ෂා කරන්න ඕනි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අපිට කේන්තියක් එන වෙලාවට තරහක් යන වෙලාවට කේන්තියෙන් ඉන්න වෙලාවට තමයි අපේ මනස හදා ගන්න ඕනි කොහොමද අපේ මනස හදා ගන්න ඕනි මේ කේන්තිය පාලනය කරගන්නේ කොහොමද කියන තැන ඉඳන් ක පාලනය කරගන්න ක්‍රමයේ තමයි හොයා ගන්න ඕනි කේන්තියක් ඇති වෙන වෙලාවටම තමයි අපි පාලනය කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වගේ වෙලාවට ඇති වෙන කතාබාහරි එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය තුල නිර්මාණය වෙන්නේ බොහොම භයානක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ කායප්ප කෝපං රක්කෙය්‍ය මේ කය කිපෙන අවස්ථාවන්වල අපි ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕනි. එහෙම ආරක්ෂා කරගන්න ඇත්තන්ට තමයි මේ ලෝකයේ ජය ගැනීමේ හැකියාව තියෙන්නේ. ඊළඟට දේශනා කරනවා කායේන සංඋතාසිය. මේ සතුම් පෙළීම නැසීම වශයෙන් කරන දරුණුකම් වලට මඟ සැලසෙන නිසා මේ කය මොකද කරන්න ඕනි? සංඋතෝ සංවර කරගන්න ඕනි. ඒ කියන්නේ තරහා ඇතිවීමට ඉඩ නොදෙන්න ඕනි රැකගන්න ඕනි. කයේ සංවරයේ ඇති බව, කය සංවර කරගත්තා බව තමන්ට දැනෙන්න ඕනි. මේ කය මම ගොඩාක් සංවර කරගත්තා කියලා තමන්ට තේරුම් යන්න ඕනි. ආන් ඒ වගේ වෙලාවට තමයි මේ කයේ සංවරභාවය ඇති වෙන්නේ. එතකොට අපිට කය සංවර නොවුනොත් චූටි දුවේ පුතේ අපේ අතින් සිද්ධ වෙන්නේ අකුසල කර්මයක්මයි. කේන්ති යන වෙලාවට තරහා යන වෙලාවට තරහා පාලනය කරගන්න බැයි නම් ඒ තුල අපි සිද්ධ කරගන්නේම අකුසල කර්මයක්මයි. ඔයා හිතන්න ඔයා දවසේ ගෙවන මොහොතක් ගානේ වැඩියෙන්ම ඔයාට තියෙන්නේ තරහා යන හිතක්ද? එහෙම නැත්තම් ඔයාට තියෙන්නේ හිත හදාගත්ත තරහා යන්නේ නැති බොහොම මිත්‍රශීලී වූ මානසික සුවයෙන් යෙදෙන මනසක්ද ඔබට තියෙන්නේ. ඔය දෙක වෙන් කරගන්න. ඒ වෙන් කරගන්නකොට අපිට මේකෙදී තරහා ගියාම, කේන්ති ආවාම සිද්ධ කරන දේවල් වගේම කයෙන් සිද්ධ කරන අකුසල කර්මත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කාය දුච්චරිතං හිත්වා, මේ කයෙන් සිදුවන දුසරිත අතහැරලා දාන්න කියලා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. කයෙන් සිදුවන දුස්චරිතයන් අතහරින්න. මොනවද අපිට එතකොට කයෙන් සිදුවන දුස්චරිතයන් හැටියට දක්වන්නේ? භාග්‍යවතුන් වහන්සේ අපිට කයෙන් සිදුවන දුස්චරිත තුනක් දේශනා කරලා තියෙනවා. එකක් තමයි මොකද්ද? ප්‍රාණඝාතය කියලා කියන්නේ. එතකොට අපි ප්‍රාණඝාතය සිද්ධ කරනවා නම් යම් අවස්ථාවක ඒ පර ඇති සතෙක් මැරීමට අපේ හිත පෙළඹෙන්නේම ද්වේෂසාගත සිතුවිල්ලක් මූලික කරගෙන. ද්වේෂය හටගන්නවා කියන්නේම ගොඩාක් දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා කියන එකයි. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අපිට සඳහන් කරන්නේ දේශය යටපත් කරන්න නිවන් දකින්නකොට දේශය නැත්තටම නැති වෙලා යනවා. නිවන් දකින්න කිව්වේම දේශය නැති කරන්න කියන එකයි. අපේ හිතේ ඇතිවෙන තරහව, අපේ හිතේ ඇතිවෙන වෛරය, අපේ හිතේ ඇතිවෙන ක්‍රෝධය, මේ සියල්ලම තුලින් තමයි දේශය කියන එක අපේ හිතට ගොඩනගන්නේ. එතකොට අපේ ද්වේෂය කියන එක අපි අනිවාර්යයෙන්ම දුරු කරගන්න ඕනි ප්‍රධානම අංගයක් බවට පත් වෙනවා. ද්වේෂය, තරහ යෑම, ප්‍රශ්න ඇතිවීම, ඒ වගේ දේවල් වලදී අපි මොකද කරන්නේ? අපේ හිතේ ඇතිවෙන තරහා ගතියින් පාලනය කරගන්න ඕනි. එහෙම පාලනය කරගන්නකොට තමයි හිත ඉතාම සංසුන් වූ මනසක් බවට පත් වෙන්නේ. අර ප්‍රාණඝාතය කරනකොට වෛරයෙන් ඉන්නේ, තරහවෙන් ඉන්නේ, ක්‍රෝධයෙන් ඉන්නේ. එහෙම ඉන්නකොට එක පැත්තකින් ප්‍රාණඝාතාදී අකුසල කර්මය සිද්ධ වෙනවා. තව පැත්තකින් සිද්ධ වෙන කාර්යය තමයි මොකක්ද? තව පැත්තකින් සිද්ධ වෙන්නේ සිත කිලිටි වෙනවා. ඒ අකුසල කර්ම නිසා තමයි හිත කිලිටි වෙන්නේ. හිත කිලිටි වුණාම ඒ තුල දේශ හැඟීමක් කියලා කියන්නේ ඉතාම බරපතල අකුසල කර්මයක්. ඒ තරහව තියෙන තාක් අපි අවසාන හුස්ම හෙළුවොත් තරහෙන් ඉතාම දරුණු සත්වයක් කියලා තමයි ඉපදෙන්නේ. නායෙක් වෙලා, පොළඟෙක් වෙලා, එහෙම නැත්නම් තවත් විෂගෝර සර්පයෙක් වෙලා, මැසි මඳුරු ගෝනුසු ආදී ආත්මභාවයකට ගිහිල්ලා ඔය වගේ තැනකට යොමු වෙලා තමයි මේ ජීවිතයේ අපේ ජීවිතය කෙලවර වෙන්නේ. ඒක නිසා අපිට තේරුම් ගන්න ඕනි දෙයක් තියෙනවා. මොකද්ද තේරුම් ගත යුතු දෙය? තේරුම් ගත යුතු දෙය තමයි මේ දේශය කියන එක, තරහව කියන එක, වෛරය කියන එක, ක්‍රෝධය කියන එක මේවා හොඳ දේවල් නෙවෙයි. හැමදාමත් දුක් විපාක ගෙන දෙමින් ජීවිතය අකටයුත්තකට ගෙනියනවා. එතකොට මේකෙදි කිව්වා කාය දුච්චරිතං හිත්වා, කයෙන් සිදුවෙන දුසිරිත අතහැරලා දාන්න කියලා. එකක් තමයි ප්‍රාණඝාතය කරනකොට, ප්‍රාණඝාතය කරන කෙනා තමන් සමහර විට ක්‍රෝධයෙන් වෛරයෙන් තමයි ඒක සිද්ධ කරන්නේ. ද්වේෂසාගත හැඟීමක් තමයි තමන්ගේ හිතට එන්නේ. ඒ තරහවෙන් සිද්ධ කරාම ගොඩාක් දුක් විපාක තමයි ජීවිතේ විඳින්න වෙන්නේ ද්වේෂයෙන් සිද්ධ කරාම. දෙවෙනි කාරණේ තමයි මරණයට පත්වෙන සත්වයා හෝ මනුස්සයෙක් වෙන්නත් පුළුවන්. ප්‍රාණඝාතය සිද්ධ කරනකොට සත්ව වර්ගයා විතරක් නෙවෙයි මිනිස් වර්ගයා වෙන්නත් පුළුවන්. ඔය කුමන හෝ ආකාරයෙන් ඒ මරණයට පත්වෙන සත්වයාටත් හිතේ පහළ වෙන්නේ කේන්තිය, ද්වේෂය, තරහව, ඒ වගේ හැඟීමක් පහළ වෙන්නේ. ඒ මරණයට පත්වෙන කෙනා පවා ඉතාම දුගතී ආත්මයකට, ඒ වගේම තිරිසංගත සත්වයන් අතර විෂගෝර සර්පයන් ආදී විවිධ තරහයෙන් යුක්ත වූ ආත්මයකට යන්න පුළුවන්. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඊළඟට ප්‍රාණඝාතය කරන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉතාම අල්පායුෂ්කව තමයි මේ ලෝකයේ ජනිත වෙන්නේ. මේ ලෝකයේ යම් විදියකින් ඉතා අඩු වයසින් මරණයට පත් වෙනවනම් ඒ මූලිකම සාධකයක් ඇටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රාණඝාතාදී අකුසල කර්ම සිද්ධ කිරීමේ විපාක හැටියට තමයි මෙවැනි තැනක උත්පත්තිය ලබන්න හේතුනේ කියන එක. එතකොට ඔය ඇත්තන්ට පැහැදිලි, අපි ප්‍රාණඝාතය කරන එක නවත්තන්න ඕනි. දෙවෙනි එක තමයි හොරකම් කිරීම. එතකොට හොරකම් කරන්නේ මොනවා හරි දෙයක් වුමනාවේ. ඔබට යම්කිසි දෙයක් වුමනා වෙලා තමයි හොරකම් කරන්නේ. ඒ හොරකම් කිරීම හේතු කොටගෙන ජීවිතේ ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට හොරකම් කරාම ඒ බඩු ගත්ත මිනිසුන්ට තරහක් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේවල්නේ මේ කවුරු හරි අරන් ගියේ කියලා. ජීවිතේ ගොඩාක් එක පැත්තකින් දුක් විඳිනා වෙන්න පුළුවන්, තව පැත්තෙන් තරහාවක් ඇති වෙන්න පුළුවන්, වෛරයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කයෙන් සිදුවන දුසරිතයක් තමයි හොරකම් කිරීම කියලා කියන්නේ. ඒ හොරකම කිරීම තුළ තමන්ට දුක් විපාක මෙලෝදීම විඳින්න වෙනවා. යම් තැනක අහුනොත් එම ඒකෙන් නීති හමුවට පමුණුවලා නීතිය ඉස්සරහට ගිහිල්ලා දණ්ඩණයට ලක් වෙන සමහරක් විට මේ ලෝකයෙන් අස්සලා යන තරමටම දුක් විඳින්න වෙනවා. සමහරක් වෙලාවට දඬු මුගුරු ආදී දේවල් වලින් පහර කෑමට ලක් වෙලා ඒ මේ ජීවිතයෙන් සමුගන්න වෙනවා. සමහරක් වෙලාවට හොඳම තරුණ වයස, හොඳම ලස්සනම කාලය මේ හොරකම් කිරීම නිසා ජීවිතයෙන් සමුගත් අවස්ථාවන් කොපමණ තැන් තියෙනවද? අපි මේ දේවල් හරියට තේරුම් ගන්න ඕනි. විශේෂයෙන්ම අපේ චූටි දුවල පුතාලා පොඩි කාලේ ඉඳන් වටහා ගන්න ඕනි, මගේ ජීවිතේ කවදාවත් මම ප්‍රාණඝාතාදී අකුසල කර්ම කරන්නේ නැහැ. මගේ ජීවිතේ කවදාවත් මම හොරකම් කරන්නේ නැහැ. මේ අකුසල කර්ම වලට මම යොමු වෙන්නේ නැහැ, නතු වෙන්නේ නැහැ, ඒවට එළඹෙන්නේ නැහැ කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනි. එහෙම අදිෂ්ඨානයක් ඇති කරගත්තාම තමයි මේ ජීවිතේ මේ ලෝකයේ තුල ගොඩාක් ලස්සන වෙන්නේ. ඔයා තමයි මේ ලෝකේ සුන්දරම කෙනෙක් බවට පත් වෙන්නේ. අපේ වැඩිහිටි අයටත් හැමෝටම තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මම කවදාවත් පානඝාතය කරපු කෙනෙක් නෙවෙයි නං. මම කාගේවත් දේවල් කඩා වඩා ගත්තේ නැති කෙනෙක් නං. මම කොච්චර මේ ලෝකයට පහළ වුණු ලස්සන කෙනෙක් නේද? මම මේ ලෝකයට පහළ වුණු වාසනාවන්ත කෙනෙක් නේද කියලා අන්න ඒකෙදි දේශනාවේ සඳහන් කරනවා. තුන්වෙනි කාරණේ මේකේ දක්වන්නේ ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කාය දුච්චරිත අතර කාමය වරදවා හැසිරීම. අපි මේක සමහරක් වෙලාවට කාමය වරදවා හැසිරීම කියලා කිව්වහම මේ අපි වැරදි විදියට ඇස කන නාසය දිව ශරීරය පිනවන්න යනවා නම්, ඒ වගේම අපේ වැඩිහිටියන්ට නම් තමන්ගේ ගෙදර නැත්නම් තමන් ආවා විවාහ වුණ ස්වාමි දියණිය හෝ ස්වාමි පුරුෂයා අතර වෙනත් කෙනෙකු වෙත යොමු වෙනවා නම් ආන් ඒව තමයි අකුසල කර්ම හැටියට දක්වන්නේ. එතකොට වෙනස් සිතුවිලි තැන් ඇති කර ගැනීම, ඒ වගේ දේවල් වලට පෙළඹුණාම කයෙන් සිදුවන අකුසල කර්ම බවට පත් වෙනවා. ඒ වගේම තව සසර බැඳ තබන ජීවිතයේ වැරදි මාවතකට ගෙනියන ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි කියන මේ පංච ඉන්ද්‍රියම් මගේ අධික ලෙස පිනවීමට ගිහිල්ලා සතුටු කිරීමට ගිහිල්ලා ඒ සතුට තුළ පිනවීම තුළ ජීවිතයේ දුක් විපාක විඳින්න සිද්ධ වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒතොර ඒ දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා නම් අපි ඒවයෙන් වැලකිලා තමන්ගේ ජීවිතයේ ලස්සන සොඳුරු තැනකට ගෙනියන්න උත්සාහවත් වෙන්න ඕනි. ඒ ලස්සන සොඳුරු තැන තියෙන්නේ නිවනෙන් මිස මෙහා දෙයක් නැහැ. අපි තාවකාලික ආස්වාදයක් විඳින්න පුළුවන්. ආස්වාදයේ බොහොම පොඩි වෙලාවයි තියෙන්නේ. කම්සප විඳීම හරහා විඳින ඒ සතුට ඊටාම සුළු වෙලාවයි තියෙන්නේ. ආස්වාදයට වඩා බරපතල ආදීනවය මහා දුක්ඛ කන්ද සූත්‍රයේ තුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පුතේ, ආස්වාදයක් කියලා සතුටුයි කියලා හිතලා වැරදි තැනක් අල්ලගත්තොත්, වැරදි දෙයක් අල්ලගත්තොත් බොහොම සුළු වෙලාවයි තියෙන්නේ අපිට ඒ ආස්වාදේ. ඒ වගේම මමය මාගේ කියලා බැඳීම අපි සතුටුයි කියලා අල්ලගන්නවා. ඒකත් తాවකාලිකයි, ටික වෙලාවයි තියෙන්නේ. ඒ ටික කාලේ තමයි සතුටුයි කියලා අපි හිතන්නේ. ඒ සතුට නැවත නැවත සතුටුයි කියා හොය හොයා ගියාට අපිට ලැබෙන්නේ වෙන දෙයක්. ඒ සතුට ලැබෙන්නේ නැහැ. ඒ වුණාට අවසානයේ ඉතුරු වෙන්නේ මොකද්ද? මහා දුක් කන්දරාවක් ගොඩ ගහගෙන දුක්ඛ කන්ද තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. දුක් ගොඩක් ඇති කරගෙන තියෙන්නේ. ඒ දුක් ගොඩ නිසා අපි ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙන ඔය ඇස කන නාසය දිව ශරීරය පිනවන්න විවිධ වැරදි ක්‍රම අනුගමනය කළොත්. ඒ වගේම බැඳීම් විදියට ගත්තොත් එහෙම මේ සසර බැඳ තබන දේවල් අල්ලා ගත්තොත් ඒත් ඒ ටිකම තමයි වෙන්නේ. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නිස්සරණේ ඊතර වීම හොයාගෙන යන්න කියලා ඒ සූත්‍රෙදි කියන්නේ. මේ චූටි දුව පුතාට, මේ අම්මා තාත්තට, මේ හැමෝටම වැටහෙනවා ඇතිනම් මේ කියන්නේ මොන කාරණයක්ද කියන එක. මේක තුල අපි කය සංවර කරගන්න ඕනි. කායේන සුචරිතං චරේ කියලා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. මේ කයෙන් සිදුවන අකුසල කර්මයන්ගෙන් වෙන් වුණාට පස්සේ සුචරිතං චරේ යහපත් ක්‍රියාවන් වල නියැලෙන්න කියලායි. ප්‍රාණඝාතයෙන් වළකින ඔයාට මොකද්ද කරන්න පුළුවන්? ඔයාට ඊළඟට කරන්න පුළුවන් දේ තමයි චූටි පුතේ, ඔයා සතේකුට කෑම ටිකක් දෙන්න පුළුවන්. කොච්චර ලස්සනයිද බලන්න. ඔයා ඇති කරන සතෙක් හරි වෙන්න පුළුවන්. හිර කරලා හදන්න එපා. ඔයා කාමරයකට දාලා වහලා තිබුණොත් එහෙම ඔයාට කොච්චර අමාරුද බලන්න. ජීවිත කාලෙම එක කාමරයකට දාලා වහලා ඒ කාමරය ඇතුලේම අපිරිසිදු කරගෙන ඒ කාමරය ඇතුලේම කොහෙටවත් යන්න බැරුව හිර වෙලා ඉන්නකොට ඔයාට කොච්චර අමාරුද බලන්න. සත්තුත් එහෙම තමයි. මේ ලෝකේට පෙර ආත්මේ අකුසල කර්මයක් කරලා සතෙක් වෙලා ඉපදිලා ආවට ඒ සතාටත් ඕනි නිදහසේ හැසිරෙන්න, නිදහසේ එහෙමේ යන්න, තමන්ගේ වර්ගයේ ඉන්න යහළුවොත් එක්ක හොඳින් එහෙමේ යන්න හරි ආසයි ඒ සත්තු කියන අය. ඉන්ද ඒ අයට නිදහස දෙන්න ඕනි අපි. ඒක තමයි අපි කරන්න ඕනි. අන්න දෙවෙනි කාරණේ, අපි ඒ අයගේ නිදහස වෙනුවෙන් කතා කරන්න ඕනි, නිදහස දෙන්න ඕනි. එතකොට ඊළඟට පුතේ අපි ඒ සත්තුන්ට ආහාර දෙනවා වගේම ඒ සත්තු ආරක්ෂා කරනවා වගේම සත්තුන් රැක බලා ගන්න ඒ දේවල් කරන්න ඕනි, ප්‍රතිකාර කරන්න ඕනි. අන්න ඒ වගේ දේවල් අපේ ජීවිතේ කරන්න පුළුවන්. එතකොට අපේ ලෝකය කොච්චර ලස්සන වෙනවද, සුන්දර වෙනවද, අපිට කරන්න පුළුවන් කොච්චර දේවල්ද. හොරකම් කරනවාට වඩා අපේ සන්තක දෙයක් දුප්පත් කාට හරි, අපිත් දුප්පත් වෙන්න පුළුවන්. මේ බණ අහන මේ චූටි දුව පුතා සමහර විට රේඩියෝ එකක් තියාගෙන හිටියට ගෙදර සමහර විට දෙවේලක් කන ගෙදරක් වෙන්න පුළුවන්. ගොඩාක් දුක් විඳින තැනක් වෙන්න පුළුවන්. ඒත් පුතේ, ඔයාගේ මොනහරි දෙයක් ඔයාට දෙන්න පුළුවන් අවස්ථාවක් ආවොත් ඒ දේ දීලා සතුටු වෙන්න උත්සාහ කරන්න. අනිත් අයගේ දේවල් ගන්නවට වඩා යමක් තමන්ට තියෙන දෙයක් අනිත් අයට නැත්තම් තමන්ට වැඩියෙන් තියෙනවා නම් ආනේ දේවල් පරිත්‍යාග කරන්න උත්සාහ කරන්න. එහෙම මනසක් තියෙන, එහෙම සිතුවිලි තියෙන චූටි දුව පුතා තමයි මේ ලෝකෙට ආව ලස්සනම චූටි දුව පුතා. අපේ අම්මලා තාත්තලා ආච්චි අම්මලා සියලා තමයි මේ ලෝකෙට ආව ලස්සනම අය. අපි හදාගන්න ඕනේ අන්න එතන. එතකොට තමයි මේ ලෝකයේ සුන්දර වෙන්නේ, ලස්සන වෙන්නේ, භාග්‍යවන්ත වෙන්නේ. අපි එනම් දෙවෙනි ඊළඟට තමයි මේ හොරකම් කරනවට වඩා සුචරිතං චරේ කිව්වේ එකයි. කායේන සුචරිතං චරේ, කයෙන් සිදුවෙන යහපත් ක්‍රියාවන් සිද්ධ කරන්න කියලා කිව්වේ එකයි. රාගාදී සිතුවිලි පහළ වෙනවනම් තව තව අය කරා යන්න හිතෙනවනම් තව තව සැප සම්පත්තින් හොයාගෙන යන්න හිතෙනවනම් ආනේ වෙලාවට අපි වඩන්න ඕනි භාවනා වර්ගයක් සිද්ධ කරලා දේශනා කරලා තියෙනවා. අසුභ භාවනා වඩන්න කිව්වා. අසුභ භාවනා වඩනකොට මේ කය ගැන හිතන්න කිව්වා. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකම් පියකං. මේ ශරීරයේ අංගයන් පිළිබඳව හිතලා මේ අයක අසුභ භාවනා වඩන්න. හොඳ උදාහරණයක් අපි බලන්න. අපේ පුතේ මේ ශරීරයේ හැම හැමෙන් අපේ ශරීරයේ වැහිලා තිනකල් තමයි අපි ලස්සනයි කියා හිත හිතා ඉන්නේ. මේ හැම අනිත් පැත්ත ගැහුවා කියලා හිතන්න. වකුගඩු දෙක එළියට ඇවිල්ලා තියෙනවා නම්, හදවත එළියට ඇවිල්ලා තියෙනවා නම්, නහර ටික එළියට ඉලිප්පිලා තියෙනවා නම්, ඊළඟට ලේ ටික එළියට ඇවිල්ලා තියෙනවා නම්, සැරව මුත්‍රා මේ හැම දෙයක්ම හදවත සියලුම දේවල් එළියට ගත්තොත් මස් ටික ඇටකටු ටික මේ හැම දෙයක්ම එළියට ඇවිල්ලා තියෙනවා නම් මේ ආපු දේවල් ගැන හිතන්න. මේ ආපු දේවල් හැම එකක් දිහාම බැලුවාම අපිට පිළිකුලක් නේද හිතෙන්නේ. ශරීරයකින් මස් ගිලිලා හැම ගිලිහිලා ගිය මස් විතරක් ඉතුරුණු ශරීරයක් හිතන්න මොනතරම් දුගද හමනවද, පිළිකුල් සාගතයිද. ආන් ඒ වගේ තමයි මේ ජීවිතයේ ස්වභාවය. මේ රාගී සිතුවිල්ලක් එනකොටම මේවැය ස්වරූපය ගැන මෙනෙහි කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එතකොට අපේ හිත රාගයෙන් තොර වූ විරාගී වූ හිතක් බවට පත් කරගන්න පුළුවන්. අන්න එතන තමයි අපි හිත පාලනය කරගන්න ඕනේ. කයෙන් සිද්ධ වෙන අකුසල කර්ම පාලනය කරගන්න කියලා කිව්වේ ඒකයි. කායේන සුචරිතාංචරේ, කයෙන් හොඳ ක්‍රියාවන් සිද්ධ කරමින් සිද්ධ කරන්න ඕනි. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීලා හොඳ ක්‍රියාවන් කරන්න ඕනි. ඒ වගේම හොරකම් කිරීමෙන් වැළකීලා හොඳ ක්‍රියාවන් කරන්න ඕනි. ඒ වගේම සිතින් සිදුවන මේ ඇතිවෙන රාගාදී කෙලෙස් ඒ සියල්ලම නැති කරලා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීලා තමන්ගේ හිත පාලනය කරගෙන හොඳ පුරවැසියෙක් විදියට මේ ලෝකයේ තුල ගත කරන්න ඕනි. ඒ gedara hari lassanai. ඒ අම්මා තාත්තා, ඒ චූටි දුවල පුතාලා හැමෝම hari ලස්සන සුන්දර තැනකට තමයි යන්නේ. ඒ ගැන අවධානය යොමු කරගෙන ක්‍රියා කරන්න ඕනි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ගාතාවක් දේශනා කරනවා පුතේ. වචීප කෝපං රක්කෙය්‍ය වාචාය සංඋතෝසිය වචී දුච්චරිතං හිත්වා වාචාය සුචරිතං චරේ. බලන්න ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අපිට මොකද්ද මේ දේශනා කරන්න කියලා. වචීප කෝපං රක්කෙය්‍ය, මේ වචනීය තුල ඇතිවෙන කෝපී හැඟීම් දුර්වල කරගන්න. ඒ කියන්නේ අපිට කේන්ති ගිය වෙලාවට කාත්කවක් කතා කරන එකෙන් වළකින්න, කේන්තිය පාලනය කරගන්න ඕනි. අපි කොතනකවත් කේන්තිය හරියට පාලනය කරගත්තේ නැත්නම් චූටි දුවේ පුතේ, කේන්තිය සංවර කරගත්තේ නැත්නම් අපි වචනෙන් කියන්නේ බොහෝ වෙලාවට සමාජගත විදියට කියනවා නම් ඉතාම සරපරුස වචනයක්. ඊළඟට අපි කතා කරන්නේම ඉතා දරුණු වචනයක්. ඊළඟට අනවශ්‍ය කෙනෙක් අහන්න අකමැති වචනයක්. කෙනෙක් කවදාවත් අසා සිටීමට නොහැකි වචනයක් තමයි මේකෙදි මේ වචන විදියට පාවිච්චි කරන්නේ කේන්ති ගිය වෙලාවට. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කේන්ති ගිය වෙලාවට වචන පාවිච්චි කරන්න එපා කියලායි දේශනා කරන්නේ. වචන පාවිච්චි කිරීම සුදුසු දෙයක් නෙවෙයි. එතකොට මේ වචන පාවිච්චි කිරීම සුදුසු නොවෙන්නේ කේන්ති ගිය වෙලාවටයි. අපි ඒ වෙලාවේ තමයි කතා කරන්නේ පරුස වචන කියන දේවල්. දැන් ඔබ හිතන්න, ඔබට කේන්ති ගිය වෙලාවක කවුරු හරි ඇවිල්ලා ඒ කේන්තිය තව වැඩි වෙන විදිහේ වචනයක් කිව්වොත් එහෙම. එහෙම නැත්නම් ඔබේ හිත නොසන්සුන් වුණොත් එහෙම. ආන් ඒ වෙලාවට පිට වෙන වචනය මොන වගේ දෙයක්ද? අපි කේන්තිය පාලනය කරගන්න ඕනි. අපි කේන්තිය පාලනය කරගන්නේ කොහොමද? අපි කේන්තිය පාලනය කරගන්නේ කේන්තියක් එන වෙලාවටම හිත දමනය කරගන්න පුරුදු පුහුණු කරගන්න ඕනි. එහෙනම් මෙතෙන්දි කියනවා වචීප කෝපං රක්කෙය්‍ය, මේ වචනයෙන් සිද්ධ වෙන කෝපය ඇති වුණු වෙලාවට ආරක්ෂා කරගන්න කියලා කියනවා. එහෙම දරුණු වචන කියන්න එපා. දරුණු වචන කතා කරනවා නම් ආන්න ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ අපිට අංගුත්තර නිකායේ තික නිපාතේදී දේශනා කරලා තියෙනවා ගූතබහණී කියලා එක වචනයක්. ඒ ගූතබහණී කියන වචනය තුළ විවරණය කරන්නේ මොකක්ද? සමහරවිට හොඳින් කතා කරත් එයා කතා කරන්නේ සැරපරුස විදියට නම්, නරකින් කතා කරාම එයා කොහොමත් නරක විදියට කතා කරන්නේ. සරපරුස විදියට හොඳින් කතා කරත් නරකින් කතා කරත් ඒ වගේ කේන්තියෙන් කතා කරන කෙනෙක් නම්, සරපරුසව කතා කරන කෙනෙක් නම් ආන එකට කිව්වා ගූතබාණී කියලා. ඒ කියන්නේ අපි අසූචි පිරුණු වලක් හරියට අද සුද්ධ කරන දවස වාගේ. එයින් හමන්නේ දුඟදක්. එහෙම නරක සරපරුස දරුණු වචන යම්කිසි කෙනෙක් කතා කරනවා නම් ඒ කතා කරන වචනයක් ගානේම තියෙන්නේ ඊටාම නොඉක්මුණු ගතියක්. ඒ වගේම යාගේ මුඛය ගඳ ගන්නවා. සුවඳ හමන්නේ නැහැ. එහි තුල තියෙන ඊටාම ගඳ ස්වරූපයක්. සිත් තුලින් එන වචන පිළිබඳව දේශනා කළේ මොකක්ද? මේ ගඳ ගන්න ස්වරූපයෙන් යුක්ත වූ මුව ඇති අය බවට පත් වෙනවා කියලයි. ඒක නිසා තමයි මේ වචනයක් කතා කරන්න කලින් කේන්තියෙන් නම් කියන්නේ ඉස්සල්ලාම අපි කේන්තිය පාලනය කරගෙන ඉන්න ඕනි. කේන්තිය පාලනය කරගත්තොත් තමයි අපිට හොඳ වචන කතා කිරීමේ හැකියාව තියෙන්නේ. ඊළඟට දෙවෙනියට දක්වනවා වාචාය සංඋතෝසියා. වචනය මොකක් කරගන්නද? සංවර කරගන්න කියලා කිව්වා. වචනය සංවර කරගත්තේ නැත්නම් මේ වචනය වැරදි විදියට යොමු කරගත්තොත් ඉතාම වැරදි තැනකට තමයි ගෙනියන්නේ. වචනය සංවරයි නම් එයා කතා කරන්නේ මිහිරි වචන, හොඳ වචන, හිත නැලවෙන වචන, හිත තැවුලට පත් නොකරන වචන, සංවර වූ වචන, යහපත් වූ වචන තමයි කතා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ නම් දේශනා කරන්න වෙන මොකවත් නෙවෙයි, සංවර වචන කතා කිරීම තුළ, හොඳ වචන කතා කිරීම තුළ, යහපත් වචන කතා කිරීම තුළ තමයි මේ ලෝකේ ලස්සන කරන්න පුළුවන්. චූටි පුතේ, අද ඉඳන් පුරුදු කරගන්න. ඔයා අතින් මෙච්චර කාලයක් නපුරු වචන පිට වුණා නම්, සැරපරුස වචන පිට වුණා නම්, ඒ දෙයින් සංවර කරගන්න. අපේ වැඩිහිටියන් ගෙදර රණ්ඩු සරුවල් වෙනවා නම්, වැරදි වචන නම් පිට කරන්නේ කේන්තියෙන්. ආන්නේ වචනය පාලනය කරගන්න, වචනය ලස්සන කරගන්න. වචනයෙන් ඇතිවෙන තරහව, වචනය නිසා ඇතිවෙන හිංසාව, වචනය නිසා ඇතිවෙන පීඩාව, මේ සියලුම දේවල් අපි දුරු කරලා දාන්න ඕනි. ඒවත් දුර්වල වුණ තැන තමයි බොහොම ලස්සන ලෝකයක් ගොඩනැගෙන්නේ. ඊළඟට කියනවා, වචී දුච්චරිතං හිත්වා, අතහැරලා දාන්න කියනවා. මොනවද වචනයෙන් සිද්ධ වෙන දුෂ්චරිතයන්? මොනවද වචනයෙන් සිද්ධ වෙන දුෂ්චරිත? අපිට හතරක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පළවෙනි එක මොකක්ද? පළවෙනි එක තමයි කෙනෙක් රැවටීමේ අරමුණෙන් අපි බොරු කියනවා, කෙනෙක් නැති කිරීමේ අරමුණෙන් අපි බොරු කියනවා. ඒ වගේම අපේ ජීවිතය සමහරක් වෙලාවට අපි මොනවා හරි දෙයක් ලාභ අපේක්ෂාවෙන් අපි බොරු කියනවා. එහෙම නැත්නම් තව කෙනෙකුගේ ජීවිතය විනාශ කිරීමේ අරමුණෙන් අපි බොරු කියනවා. මෙහෙම බොරු කියලා කවදාද කවුද හැදුනේ සැනසීමක් ලැබුවේ? කොයි වෙලාවෙ හරි බොරුව ඇත්ත වුණු දවසට එයා හිටියේ තත්ත්වයට වඩා ගොඩාක් ප්‍රතික්ෂේප වෙන කෙනෙක් බවට පත් වෙනවා. අපි මේ බොරු කියන එක වළක්වා ගන්න ඕනි. බොරු කියලා අපි වැඩක් නැහැ. බොරු කීමෙන් ලැබෙන ප්‍රයෝජනයකුත් නැහැ, ලබාගත් දේකුත් නැහැ, ලැබූ ජයග්‍රහණයකුත් නැහැ. කෙනෙක් ජයග්‍රහණය කරා නම් බොරු කියලා රවට්ටලා ඊට වඩා 10,000 ගුණයකින් එයාව පරාජයට පත් වෙනවා කවදා හරි. මේ ලෝකයේදී පෙරදුනේ නැතත් එයාගේ මානසික ස්වභාවය දන්නවා, මම බොරු කියලානේ මේ තත්ත්වයට ආවේ, මං මිනිස්සු රැවට්ටුවානි, මම යාළුවෝ රැවට්ටුවානි, මම ගුරුවරුන් රැවට්ටුවානි, මං ගොඩක් අය බොරු කියලා රැවට්ටුවානේ කියලා මනස හරි දන්නවා. එයාට පරලෝදී හරි විපාක විඳින්න සිද්ධ වෙනවා. නිසා බොරු කීම අපි වළක්වා ගන්න ඕනි. දෙවෙනි එක තමයි පුතේ, අනුන් කෙටවීමේ අරමුණින් කේලාම් කීම. යම්කිසි කෙනෙක් කේලාම් කියනවා නම් ඒ කේලාම් කීම තුළ දුක් විපාක තමයි අපිට විඳින්න සිද්ධ වෙන්නේ. ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා කේලාම් කියලා කොටවලා අනුන්ට හිරිහැර පීඩා වන විදියට යම් දේවල් ඇති කරත්. එහෙම කෙනෙක් බේරා ගැනීමෙන් අරමුණින් යම් යම් තැන්වල සිද්ධ කරනවා නම් ඔබ හොඳ කෙනෙක්. එයාට හිතවත් භාවය, හැබැයි ඒ කේලමක් වෙන්න බෑ. එයාව වරදින් වළක්වා ගන්න උත්සාහ කරනවා නම් අන්න ඔබ හොඳ කෙනෙක්. එහෙම නැතුව කෙනෙක් කොටවන්න, යාළු මිත්‍රයෝ නැති කරලා දාන්න, ඔවුන් අතර ભેදවින් නැති කරන්න, ප්‍රශ්න ඇති කරන්න, ඔවුන් අතර ගැටුම් ඇති කරන්න, එහෙම දෙයක් ඔබ සිද්ධ කරනවා නම් ආන්න එතෙන්දී ඔබ කරන්නේ බරපතල වූ අකුසල කර්මයක්. ඒ කේලාම් කීමෙන් ඔබේ හිත වළක්වා ගන්න ඕනි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පරුස බස් කීම. පරුස බස් කියලා කියන්නේ සැර පරුස විදියට රණ්ඩු සරුවල් වීම. සමහරක් වෙලාවට ගෙවල්වල හොඳටම සැර පරුස විදියට රණ්ඩු සරුවල් වෙනවා. සමහරක් වෙලාවට දූ දරුවෝ ගෙදර ඉන්නවද කියලාවත් ගානක් නැහැ, ඔවුන් අතර රණ්ඩු වෙනවා, ප්‍රශ්න ඇති කරගන්නවා. ඊළඟට සමහරක් වෙලාවට කොහෙද යන්නේ, මොකද කරන්නේ කියලාවත් දන්නේ නැහැ. සමහරක් වෙලාවට ගෙදර ජීවිතයේ මොන වගේ දේවල්ද කියලා දන්නේ නැහැ. සමහරක් අය හතර වටේ ඉන්න ගෙවල් හැම එකක් එක්කම රණ්ඩු වෙලා තරහ කරගෙන වටේම ඉන්නේ තරහකාරයෙන් බවට පත් කරලා පරුස වචන කියලා. ඉස්කෝලේ ගියාම සමහරක් ළමයි ඉන්නවා කට ඇරියොත් කතා කරන්නේම පරුස වචනයක් කියලා. යාළුවෙකුට ආමන්ත්‍රණය කරන්නේ පරුස වචනයක් කතා කරලා. සමහරක් යාළුවෝ මෙහෙම කිව්වාම ඔය අයට කවුද කියලා මතක් වෙනවා ඇති. හරි උත්පත්තිය ලබා දීලා තියෙන හොඳ ලස්සන දෙමව්පියෝ දෙන්නේ. නමුත් මොකද්දෝ දෝෂයකට, මොකද්දෝ වැරද්දකට කට ඇරියොත් කියන්නේම පරුස වචනයක්. අයහපත් වචනයක් තමයි කතා කරන්නේ. එතකොට මේ අයහපත් වචනය, පරුස වචනය, හොඳ නැති වචනයක් කතා කරලා මුළු ජීවිතේම එයා ගැන කියන්නේ අපෝ වැඩක් නැති, මා හොඳ නැති එහෙම කෙනෙක් කියලා තමයි එයාව හඳුන්වන්නේ. නිසා ඔන්න පරුස වචන කතා කරන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඔබ සතුටින් ඉන්නනම් හොඳ වචන කතා කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනි. යහපත් වචන කතා කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනි. ඒ වචන කතා කරනකොට මේ පරුස වචන කතා කරන්න එපා. පරුස වචන බොහෝ වෙලාට එන්නේ කේන්තියාව වෙලාවට, තරහා ගත්ත වෙලාවට. ඒකයි මුලින් දේශනා කළේ වචීප කෝපං රක්කෙය කියලා. මේ වචනය, කෝපය, වචනයෙන් ඇතිවෙන කෝපය නැති කරගන්න, ආරක්ෂා කරගන්න, එයින් හිත පාලනය කරගන්න කියලා කිව්වා. වාචාය සුචරිතං චරේ. ඊළඟට දේශනා කළා මොකද්ද? වාචාය සුචරිතං චරේ. වචනයෙන් සිද්ධ වෙන සුචරිතවත් දේවල් දියා චරේ කියන්නේ හැසිරෙන්න කියලා කිව්වා. වාචාය සුචරිතං චරේ. වචනයෙන් සිද්ධ වෙන සුචරිත දේවල් ක්‍රියාත්මක කරන්න කියලා කිව්වා. වචනේ සිද්ධ වෙන සුචරිත දේවල් අපි මොකද්ද කරන්න ඕනි? වචනයෙන් සුචරිත දේවල් කරනකොට අර වචනේ සිද්ධ වෙන තව අකුසල කර්මයකුත් තියෙනවා. හිස් වචන කතා කර කර අපි කාලේ නාස්ති කරනවා. ඒතොර හිස් වචන කතා කර කර කාලේ නාස්ති කරන්නත් හොඳ නැහැ. සමහරක් වෙලාවට ගෙවල් වලට ගිහිලා නිකාං කාලේ නාස්ති වෙනකල් කතා කර කර ඉන්නවා. සමහරක් වෙලාවට අපි දන්නේ නැහැ විවිධ අවස්ථාවන් වල කාලේ නාස්ති කරන ගන්නවා. මේ ලැබූ මනුස්සාත්මයේ පොඩි කාල වේලාවක් තියෙන්නේ අනවශ්‍ය විදිහට කාලේ නාස්ති කරන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්මී වා කතා අරියෝ වා තුන්නි භාවෝති. කතා කරනවා නම් පුතේ කතා කරන්න කිව්වේ ධාර්මික කතාවක්, වැඩකට ඇති දෙයක්, දියුණු වෙන දෙයක්, මෙලොව දියුණු ඇති කරන දෙයක්, පරලොව දියුණු ඇති කරන දෙයක්, නිවන පිළිබඳව, අපි එතර වෙන්නේ කොහොමද පිළිබඳව. ආන් මේ වගේ දෙයක් තමයි භාග්‍යවතුන් වහන්සේ කතා කරනවා නම් කතා කරන්න කිව්වේ. එහෙම නැත්තං අරියෝ වා තුන්නි භාවෝති. ආර්යෝ උතුම්මු නිශ්ශබ්දතාවය ආරක්ෂා කරගෙන ජීවිතය ගෙවන්න කියලා කිව්වා. ඒ කියන්නේ උතුම් නිශ්ශබ්දතාවයෙන් ඔබේ ජීවිතය ගෙවන්න කිව්වා අර වැඩකට නැති හිස් වචන කතා කරනවට වඩා. ආන්න එහෙම කතා කරනකොට, එහෙම හිස් වචන කතා කරනවා නම්, ඒ පරුස වචන කතා කරනවා නම්, කේලම් කියනවා නම්, බොරු කියනවා නම්, ඔබ අන්න දුස්චරිතයේ තමයි හැසිරෙන්නේ. ඒත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව වචී දුච්චරිතං හිත්වා, වචනයෙන් සිද්ධ වෙන මේ දුස්චරිතයන් හැර දමලා, වාචාය සුචරිතං චරේ, වචනේ යහපතේ හැසිරෙන්න. යහපතේ හැසිරෙනවා කියන්නේ ඔයා නිතරම ඇත්ත කියන කෙනෙක් බවට පත් වෙන්න. අර බොරු කියන එකෙන් වළකින කෙනා අනිවාර්යයෙන්ම සිද්ධ කරන්නේ ඇත්ත කියන කෙනෙක්. කේලාම් කියන්නේ නෑ, එයා කරන්නේ අවවාද දීමක්, උපදෙස් දීමක්, හදා ගැනීමක්. ආන් ඒ වගේ ක්‍රියාවන් වල තමයි නියලෙන්නේ. ඊළඟට පරුස වචන කියන්නේ නෑ, එයා මොකද කරන්නේ? හරේ ලස්සන වචන කතා කරන්නේ. කවුරු බැන්නත්, කවුරු මොනවා කිව්වත් එයාගේ වචනය තුළ තියෙන්නේ ඉතාම ලස්සන වචන. හොඳ වචන තමයි කතා කරන්නේ, යහපත් වචන තමයි කතා කරන්නේ, අනුන්ගේ සිත් නැලවෙන වචන තමයි කතා කරන්නේ. සිත් නැලවීමෙන් යහපත් තැනකට තමයි යොමු වෙන්නේ. අන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා සිත් නැලවෙන විදියට, සිත් සැනසෙන විදියට, සිත හොඳ තැනකට යන විදියට මේ වචන කතා කරන්න කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එතකොට වාචාය සුචරිතං චරේ කියලා කිව්වේ ඒකයි. ඊළඟට බලන්න, කතා කරනවා නම් කතා කරන්න කිව්වේ ධාර්මික කතාවක් කතා කරන්න කිව්වා. ධම්මීවා කතාරියෝ වා තුන්නී භාවෝති. කතා කරනවා නම් ධාර්මික කතාවක් කතා කරන්න, නැත්නම් ආර්ය උතුම් වූ නිශ්ශබ්දතාවය රැකගෙන ජීවත් වෙන්න කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මොකද්ද? ඊළඟට දේශනා කරලා තියෙන්නේ වෙන ගාතාවක්. තව ගාතාවක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. බලන්න, මේ වචනය සංවර කරගත්තා වගේම තවත් අපි සංවර කරගන්න ඕනි. ඒ මොනවද සංවර කරගන්න ඕනි දේවල්? සංවර කරගන්න ඕනි දේවල් තමයි මනෝපකෝපං රක්කෙය්‍ය මනසා සංඋතෝසිය, මනෝ දුච්චරිතං හිත්වා මනසා සුචරිතං චරේ. බලන්න මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ගාථාව. මනෝපකෝපං රක්කෙය්‍ය, අපේ හිත හරියට පාලනය කරගන්න ඕනි. අපේ ඕනෑම ක්‍රියාවකට පුතේ බලපාන්නේ මනස තමයි. දැන් බලන්න, මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා. කිලිටු මනසින් අපි යමක් කියනවනම් කරනවනම් ආන්නේ එතෙන්දි මොකද්ද සිද්ධ වෙන්නේ? වැරදි දෙයක්ම තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට වැරදි දේවල් මොනවද? අර මුලින් සිද්ධ වුණ දේවල් මොනවද? ප්‍රාණඝාතය කරන්නේ කිලිටු මනසින්, අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ කිලිටු මනසින්, කාමයේ වරදවා හැසිරෙන්නේ කිලිටු මනසින්, ඒ වගේම බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ, මේ සමස්ත ක්‍රියාදාමය තුළ තියෙන්නේම මනසෙන් තමයි, ඒවා හිතලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මනස පාලනය කරගන්න කියලා කිව්වා. මනෝපකෝපං රක්කෙය්‍ය, හිතට ඇතිවෙන කෝපෙයි අවස්ථාවන් වලදී අපි හිත පාලනය කරගන්න කියලායි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. හිතට තරහක් එනකොට, දැන් අපි සමහර කාලවල තරහ ගන්න අවස්ථා මොනවාද? අපිට ගැළපෙන්නේ නැති වචන කියනකොට අපිට ඒක හරියන්නේ. තමන් හිතන විදිය වෙනස් වෙනකොට, දැන් අපි හිතමු චූටි දුව පුතා හිතනවා සමහරක් වෙලාවට පාඩම් කරන්න කිව්වම ඒක මහ කරදරයක් විදියට. නිතර නිතර ඇවැටිලි කරනකොට එහෙම නැත්නම් අම්මා හරි ඔයගොල්ලන්ට සමහරක් වෙලාවට කේන්ති එනවා ඇති. ඒත් පුතේ අම්මාගේ සිතුවිල්ල, තාත්තාගේ සිතුවිල්ල තියෙන්නේ ඔයාට ලස්සන ලෝකයක් හදලා දෙන්න. ඒගොල්ලන්ගේ තියෙන මෛත්‍රී සාගත හැඟීම. හැබැයි චූටි පුතේ ඔයා කේන්ති ගන්නේ අර මෛත්‍රියේ හැඟීමට තමයි විරුද්ධ ඔයා කේන්ති ගන්නේ. අර තේරෙනවා ඒ කාරණේ දැන්. ඒ මෛත්‍රී හැඟීමට විරුද්ධව තමයි කේන්ති ගන්නේ. එහෙම දේවල් හොඳ නැහැ. අපි මේ වෙලාවේදී හිතින් හිතන්න ඕනේ, අම්මා මං වෙනුවෙන් මෙහෙම පාඩම් කරන්න කියන්නේ මොන හේතුව නිසාද? තාත්තා මෙච්චර මං වෙනුවෙන් මහන්සි වෙන්නේ මොන හේතුව නිසාද? අම්මා මහන්සි වෙන්නේ ඇයි? එහෙම නැත්නම් ගෙදර වෙන කෙනෙක් කියනවනේ ඇයි මෙහෙම කියන්නේ? ගුරුවරු මෙහෙම කියන්නේ ඇයි පුතේ හොඳට හැදියන් කියලා. මේ විදියට කියන්නේ මොන කාරණාවන් පදනම් කරගෙනද? අන්න ඔබට ලස්සන ලෝකයක් නිර්මාණය කරන්න තමයි. ඔබේ ජීවිතේ ලස්සන කරන්න, සොඳුරු තැනකට ගෙනියන්න. එහෙම හිතන්න. එහෙම හිතනකොට ඔයාට හිතෙනවා මං පාඩම් කරන්න ඕනි. ඇත්ත තමයි, අපේ අම්මලා ගොඩක් දුක් විඳින්නේ මං වෙනුවෙන්. ඒ නිසා මං පාඩම් කරලා හැදෙන්න ඕනි. මම හොඳ තැනකට යන්න ඕනි. මගේ ලෝකය ලස්සන කරගන්න ඕනි කියලා. ඔයා මොකද කරන්නේ? පාඩම් කරන්න පටන් ගන්නවා. ඔයා හිතන විදිය වෙනස් කරන්න පුතේ. අර කේන් තියෙන එක වෙනුවට ඒකේ හැබෑ ස්වරූපය මොකද්ද කියලා හිතන්න පටන් ගන්න. අන්න එතකොට ඔයාට කේන්තිය පාලනය කරගන්න පුළුවන්. අර කේන්තියක් එන වෙලාවටම ඇයි මං කේන්ති ගන්න කියලා හිතන්න. ඵලය ගැන නෙවෙයි පුතේ බුදුදහම ගන්නන්නේ, හේතුව ගැනයි හොයතන්න කියලා. හේතුවටයි විසඳුම හොයන්න ඕනේ. ඇයි මෙහෙම කේන්තියක් ආවේ මට? මං හිතපු දේ හරිද වැරදිද? නිතරම හේතුඵල සම්බන්ධතාවයක් හිතන්න. මං හිතපු දේ හරිද වැරදිද? හේතුඵල සම්බන්ධය. මට කේන්තියක් ආව වෙලාවට ඊළඟට ෂණයකින් පාලනය කරගන්න පුළුවන් පුතේ. ඊළඟට හිනා වෙලාවේ කතා ගන්න පුළුවන්. ආමේ මං පාඩම් කරන්නම් කියලා. තාත්තේ මං පාඩම් කරන්නම් කියලා. ඒ අයට කොච්චර සැනසීමක් තියෙනවද බලන්න. ඔයා පාඩම් කළා දකිනකොට අම්මා ඇවිල්ලා කියයි, පුතේ තේ එකක් හදලා දෙන්නද? ඔළුව අතගාලා යයි ඔයාගේ. කොච්චර ලස්සන ලෝකයක්ද ඔයාට හදලා තියෙන්නේ බලන්න. ඒ වගේම අපේ අම්මලා තාත්තලා වුණත් කේන්ති ආව වෙලාවට මනසට අපි සමහරක් වෙලාවට පොදුව පුතා පාඩම් කරන්නේ නැහැ කියලා කේන්තියෙන් තමයි ගහන්නේ. එතකොට අපේ වදින පහර කොහේ වදීද? මොනතරම් දරුණු වේද? කේන්තියෙන් කවදාවත් තීරණ ගන්න එපා. කේන්තියෙන් කවදාවත් සැරවර කරන්න යන්න එපා. කේන්තියෙන් කවදාවත් හිංසා කරන්න යන්න එපා. කේන්තියෙන් බයින්න යන්න එපා. කවදාවත් කේන්තියෙන් කරන දේ ඇතුළ තමන් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. සමහරක් වෙලාවට ඒක ජීවිත කාලෙම ඇඬු කඳුලක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ජීවිත කාලෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට පස්සේ පසුතැවීමක් වෙන්න පුළුවන්. කේන්තියෙන් ගන්න තීරණ හැම එකක්ම එහෙමයි. මනසට දැනෙන කේන්තියේ නම් අපි පාලනය කරගන්න ඕන. හිතට දැනෙන කේන්තිය අපි පාලනය කරගත්තොත් තමයි අපි මේ ලෝකේ ලස්සන කරන්නේ. ඒ ලස්සන ලෝකේ සුන්දර වෙන්නේ. ඉන්ද අපි පළවෙනි දේ තමයි මොකද්ද? මේ මනස සංවර කරගන්න ඕනි. එතකොට මනස සංවර කරගැනීමේදී මනසා සංඋතෝසියා, මනස සංවර කරගන්න කියලා කියන්නේ කේන්තියෙන් හිත පාලනය කරගන්නවා. ඊළඟට මනස සංවර කරගන්න කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. මනස සංවර කරගන්න ඕනි. මනස සංවර වුණාම තමයි අපිට ලස්සන ලෝකයක් නිර්මාණය වෙන්නේ. ඒ ලොව ලස්සන කරගන්න නම් අපේ ජීවිතේ ගොඩාක් වැදගත් වෙනවා. මනෝ දුච්චරිතං හිත්වා, මේ මනස දුච්චරිත වලින් වළක්වා ගන්න ඊළඟට උත්සාහ කරන්න කියලා කිව්වා. දැන් බලන්න මනසෙන් සිද්ධ වෙන දුස්චරිත මොනවාද? භාග්‍යතුන් වහන්සේ තුනක් දේශනා කරලා තියෙනවනේ. අම්මලා තාත්තලා දන්නවා, මතක් වෙනවද බලන්න. පළවෙනි එක මොකද්ද? අවිද්‍යාව. දෙවෙනි එක ව්‍යාපාදේ. තුන්වෙනි එක මිච්ඡාදිට්ඨි. මේ තුන තමයි අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ මනසින් සිද්ධ වෙන අකුසල ධර්ම හැටියට. එතකොට මෙන්න මේ ටික තමයි අතහරින්න කියලා කියන්නේ. එතකොට ඒකේ අවිද්‍යාව කියලා කිව්වේ මොකද්ද? දැඩි ලෝභයි. සමහරක් වෙලාවට මේ ලෝකයට පහළ වුණු අය තමන් බිහි කරපු දරුවටවත් කන්න අඳින්න දෙන්නේ නැහැ. ඒ තරම් ඉතුරු කරනවා. ඒ වගේ දේවල් බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ නැත්තම් භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිය සමයේ ඕන තරම් බාමුණු මිනිස්සු ඒ දෙන්නේ නැතුව, පරිත්‍යාග කරන්නේ නැතුව හිටපු අය කොච්චර ඉඳලා තියෙනවද කන්න අඳින්නේ නැතුව. තමන්වත් කෑවෙත් නැහැ, අනිත් අයට දුන්නෙත් නැහැ. අන්තිමට මොකද උනේ? ඕන් ඒ සියල්ල මතහැරලා මරණයටපත් වුණා. ඒවා රාජවාසලට අරන් ගියපු අවස්ථා කොච්චර තියෙනවද පුතේ? අපි තේරුම් ගන්න ඕනි දෙයක් තමයි මේ ලෝකෙට ආවේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි. මේ හම්බ කරන දේවල් වලින් වියදම් කරන විදිය, පවත්වාගෙන යන විදිය භාග්‍යවතුන් වහන්සේ ඕන තරම් දේශනා කරලා තියෙනවා. ඉතිරි කරන්න ඕනි කුපමණ ප්‍රමාණයක්ද? මේ කාරණා මතක් වෙනවා මේව කියනකොට අපේ වැඩිහිටි පරම්පරාවට. අපේ දරුවනු සමහරක් වෙලාවට ඉහළ පන්තිවල ඉන්න දරුවෝ ඉගෙනගෙන තියෙනවා. කොච්චරක් ඉතුරු කරනවද? ලෙඩ වුණු වෙලාවම කොච්චරක්ද තියාගන්නේ? ආහාර පාන ඇඳුම් පැළඳුම් සඳහා කොහොමද වියපෑදම් කරන්නේ? අපි කළමනාකරණය හරියට සිද්ධ කරගත්තොත් ගොඩාක් ලස්සන වෙනවා. එතකොට අර ජීවිතේ බලන්න, කාටවත් දෙන්නේ නැත්තම් තමන් මෙච්චර කාලයක් ඇඳුම් අඳින්න නැතිව ගොඩ ගහන කබඩ් එකේ තියෙනවනම් ඒ දේවල් අපි තියාගෙන ඉඳීමෙන් ලබන සතුටට වඩා සතුටක් ඔබට සමහරක් වෙලාවට ඒ ලස්සන ඇඳුම් අඳින්න බැරි චූටි දුවල පුතාලා මේ ලෝකයේ මේ ලංකාවේ ඕන තරම් ඉන්නවා. ලස්සන ඇඳුමක් ගිහින් දුන්නොත් ඔයා බලන්න ඒ මූණේ නැගෙන හිනාව. ඒ සතුට කවදාවත් සල්ලි වලටවත් මිලමුදලටවත් ගන්න බෑ පුතේ. අපිට ඒ ලස්සන ලෝකයේ මැවෙන්නේ පරිත්‍යාගයේ මත. ඒතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අර විසම ලෝභය තමන් එකතු කර ගැනීම විතරක් සිද්ධ කරනවා නම්, කන්නේත් නැතුව තමන්වත් කන්නේ නැතුව අඳින්නෙත් නැතුව ජීවත් වෙනවා නම් ආන්න ඒ ක්‍රමවේදය වෙනස් කරගන්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඔයාට එහෙනම් මේ කාරණේ තේරෙනවා? ඔයාගේ ලෝකේ ලස්සන කරගන්න නම් ඔයා පරිත්‍යාගශීලී කෙනෙක් බවට පත් වෙන්න, අත නිරන්තරයෙන්ම පිරිසිදු කරලා තියාගන්න දන් දෙන්නම. තමන් සන්තකයේ දේවල් දෙන්න පුළුවන් දෙයක් නම් ඕනෑම වෙලාවක දෙන්න සුදුසු වෙලාවක් බවට පත් කරගන්න. ඒ සුදුසු දේවල් පරිත්‍යාග කරන්න ඔයාට ලස්සන සුන්දර වූ ලෝකයක් ඒ තුළ මැවෙනවා ඇති. ඒක තමයි අපි සිද්ධ කරන්න ඕනි කාරණේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? මේ තරහව ගියාම තමයි අපි ඊළඟ ද්වේෂී හැඟීමෙන් තමයි අනුන් නැසීමේ චේතනාවක් ඇති කරගන්නේ. අපිට සමහරක් වෙලාවට කේන් තියන වෛරය ඇති වෙන, තරහව ඇති වෙන වැඩ නිරන්තරයෙන් කරන්න පුළුවන්. ඒ අය ගැන අනුකම්පා කිරීම තමයි අපි කරන්න ඕනි. අපිට නිරන්තරයෙන් ඉවසීම අහිමි වෙන තැනට සමහරක් අය ගෙනියන අවස්ථාවක් නැතුවම නොවේ. පෘථග්ජන ස්වභාවයේ හින්දා ගොඩාක් කේන්ති යන අවස්ථාවන් පාලනය කරගෙන 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 ඉඳලා ඒක සමහරක් අය නිවටකමක් විදිහට දැකලා, ඒ නිවටකම විදියට හිතලා සමහරු ඒ කේන්ති ගස්සන්න තවත් බොහෝ දේවල් සිද්ධ කරනවා ඇති. ඒ කේන්ති ගස්සන්න සිද්ධ කරලා මොකද්ද කරන්නේ? ඒ කේන්ති ඇති කරලා කේන්තිය පාලනය කරගන්න බැරිම අවස්ථාවන් වලට පත් කරත් අන්න එතෙන්දි තමයි අම්මේ තාත්තේ චුටි දුවේ පුතේ අපි ඉවසන්න ඕනේ ප්‍රධානම තැන. එතන තමයි ඉවසලා ඉවසලා බැරිම තැන තමයි හොඳටම ඉවසන්න ඕනේ. අපේ ලෝකේ අපි යහපත් කරගන්නවා. අපේ ලෝකේ අපි නියම තැනකට ගෙනියන කෙනෙක් බවට පත් වෙනවා. මේ ජීවිතේ ගොඩාක් සුන්දර වූ තැනක් නිර්මාණය කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ තරහ ඇති වෙන ඒවා, වෛරය ඇති වෙන ඒවා, ආන්න ඒවා පාලනය කරගත්තොත් අර කෙනෙකු නැසීමේ චේතනාව, ව්‍යාපාදය අපිට වළක්වා ගන්න පුළුවන්. අපිට හොඳ සිතුවිලි පහළ කරගන්න ඕනේ. ව්‍යාපාදය අපි පාලනය කරගන්නවා කියන්නේ එතන ලස්සන ලෝකයක් අපි ගොඩනගා ගන්නවා කියන එකයි. ඊළඟට මිච්ඡාදිට්ටි. අපේ තුල තියෙන්නේම මිච්ඡාදිට්ටි දේවල් තමයි. ගොඩාක් වෙලාවට පුතේ අපි පාඩම් නොකර ඉඳගෙන කාගෙන් හරි ගිහිල්ලා ඉල්ලනවා මේ විභාගේ පාස් කරලා දෙන්න කියලා. කවුද එහෙම පාස් කරලා දුන්න කෙනෙක් ඉන්නේ? අපිට විභාගය සමත් වෙන්න නම් ප්‍රධානම දේ තමයි නිතර නිතර අධ්‍යයනය කරන්න ඕනි, අභ්‍යාස කරන්න ඕනි. අභ්‍යාස කිරීම මත තමයි හැම දෙයක්ම සාර්ථක වෙලා තියෙන්නේ. අනභ්‍යාසයේ විසංවිද්‍යා. මේ අභ්‍යාස නොකළ අයට අධ්‍යාපනය එපා වෙනවා. අභ්‍යාස කරන කෙනාට තමයි ඒ පිහිටන්නේ. එක ක්‍රීඩාවක් වෙන්නත් පුළුවන්, ඒක පොතපතේ දැනුම වෙන්නත් පුළුවන්, ඒක වෘත්තීය මට්ටම වෙන්නත් පුළුවන්. ඕනෑම කටයුත්තක් තමන් කරන අභ්‍යාසය මත තමයි පුතේ ලස්සන ලෝකයක් ගොඩනගන්නේ. ඒ අභ්‍යාසය මත තමයි යහපත් තැනක් ගොඩනගන්නේ. ඒක නිසා අභ්‍යාස කරන්න ඕනි. අභ්‍යාස කරන අතරේ ඒව කරලා තමයි අර ප්‍රාර්ථනාවන් කරාට ඒව නෙමේ විභාගේ ජය දෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ න ආයාචනා හේතුව න පත්තනා හේතුව. ආයාචනා කරාට යද්දට ඉල්ලුවාට කෝ ඉදකේන හායේත, එහෙම ලැබෙනවා නම් මිනිසුන්ට මොනෝයම් මොනවා අඩුවේද? අපිට එහෙනම් ප්‍රාර්ථනා කර කර ඉන්න පුළුවන් ඉස්කෝලේ යන්නේ නැතුව, අභ්‍යාස කරන්නේ නැතුව. නෑ, එහෙම ලැබෙන්නේ නෑ. හොඳට පාඩම් කරලා හොඳට විභාගයට සූදානම් කරලා ඉගෙන ගන්න අයට තමයි ලෝකේ ලස්සන වෙන්නේ. ඒ වගේම හොඳ මනුස්සයෙක් වෙන්න නම් හොඳ ගතිගුණ ඇති කරගන්න අභ්‍යාස තමයි ඒකත් තියෙන්නේ. ඒ කියන්නේ හොඳ වචන කතා කරන්න, කය සංවරයි නම් මනස සංවරයි නම් ඒ අභ්‍යාසය මතයි තියෙන්නේ. අන්න ඒවා තුලත් ලස්සන චූටි දුවේ පුතෙක්, ලස්සන අම්මා තාත්තා කෙනෙක් ලෝකයක් ගොඩනගෙනවා කියන එක මතක තියාගන්න ඕනි. ඒක තමයි අපේ ජීවිතේ ගොඩක් ලස්සන කරන්නේ. ඊළඟට පුතේ මේ කයෙන් සිදුවන තව ගොඩාක් දේවල් තියෙනවා. මනසින් සිද්ධවන කුසල කර්ම. ඒතොර මනසින් සිද්ධවන ඔය අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිට්ඨිවල අපි කොච්චර දේවල් කරනවද? වැරදි වෘත ක්‍රමානුගමනය කරනවා, වැරදි තැන්වලට යනවා, අපේ ජීවිතේ ලෙඩ හොඳ කරලා දෙන්න කියා විවිධ තැන්වලට යනවා. හරි ප්‍රතිකාරයක් කරගන්න නැතුව ලෙඩ වුණාම අපි විවිධ ක්‍රම මගින් උත්සාහ කරනවා. අවසානයේ ලෙඩේ උපරිම තත්ත්වයට වැඩි වුණාට පස්සේ තමයි අපි උත්සාහ කරන්නේ මොකද්ද, මේක හොඳ කරගන්න රෝහල් ගත වෙන්න. නමුත් එතෙන්දී කරගන්න පුළුවන් කමක් නැහැ. ප්‍රතිකාර කිරීම පවා අපි හරියට තේරුම් අරගෙන හොඳ දේවල් සිද්ධ කරගන්න ඕනි. ඊළඟට මිච්ඡාදිට්ඨිය කියන්නේ සම්මාදිට්ඨියට නොයන තැන. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි සම්මාදිට්ඨියට ඇති කරගන්න ඕනි. සම්මාදිට්ඨිය කියලා කිව්වේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන තැනත්තා කියන එකයි. ඒතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය අවබෝධ කරගෙන නිවන් මඟට ප්‍රවේශ වෙන්න ඕනි. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සම්මාදිට්ඨිය ආදී ගත ඔබ දන්න ඒ කාරණා ටික. ඒක ගැඹුරු ධර්මයක්. ඒකට ප්‍රවේශ වෙන්න ඉක්මන් භවයකදීම ඈතර වෙන්න හිතාගෙන තමයි ඔබ මේ ලෝකෙට ආවේ. එහෙනම් ඒකේ ප්‍රධානම දේ තමයි අපි නැති කරගන්න ඕනේ මොකද්ද? මේ මිච්ඡාදිට්ඨිය කියන එක නැති කරගන්න ඕනි. ආන්න ඒ තුන නැති කරගත්තාම මනසා සුචරිතං චරේ, හිතින් භවනා කරමින්, කය විදියට හිතමින්, සිත විදියට හිතමින් මේ දේවල් ගැන අවබෝධයෙන් යුක්තව ඔබ ක්‍රියා කරනවා නම් ආන්න ඔබේ හිත ඉක්මනින්ම දමණය වෙලා මේ ෂණේකට කෝටි ගාණක් හටගන්න සිත එක සිතක් බවට පත් කරගන්න. ඒ වගේම එක අරමුණක් ඔස්සේ මෙහෙවන්න පුළුවන් නම් ඔබේ හිත දමණය කරගෙන නම් මේ ලෝකයේ ලස්සනම තැනකට යන්න පුළුවන්. තේරගාතා පාලි, තේරිගාතා පාලි, විමානවත්තුව ආදී තැන් බලනකොට පුතේ මේ හිත දමණය කරගත්ත නිසා, හොඳ කුසල කර්ම කරපු නිසා ලස්සන ලෝකයක් ගොඩනගාගත්ත මිනිස්සු, ලස්සන ලෝකයක් නිර්මාණය කරගත්ත උත්තරීතර වූ උත්තමයන් වහන්සේලාගේ චරිත කොච්චරනම් ලස්සනයිද, ඒ ලෝකේ කොච්චර සුන්දරයිද, අන්න එතෙන්ට යන්න නම් අපි මොකද්ද කරන්න ඕනි? මේ නිතර ඇතිවන දූෂණය වන හිත පාලනය කරගෙන සංවර කරගෙන ඉන්න ඕනි. සිල් ගොඩාක් රකින්න බැයි නම් භාග්‍යවතුන් වහන්සේක අවස්ථාවකද භික්ෂුන් වහන්සේ කෙනෙකුට දේශනා කළේ එකම හිත පාලනය කරගන්න කියලා. අපේ හිත සංවරයි නම් කය සංවර වෙනවා, වචනය සංවර වෙනවා. ඒ සංවර වීම තුළ අපේ ලෝකේ, අපේ ජීවිතේ ලස්සන තැනකට තමයි ගෙනියන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා කායේන සංඋතා දීරා. මේ දීරා කියලා කිව්වේ නුවණ තියෙන, මොලේ තියෙන, යමක් හිතීමේ ශක්තිය තියෙන, කල්පනා කිරීමේ ශක්තිය තියෙන නැනවත් අය කායේන සංඋතා, කයෙන් සංවරභාවයට පත් වෙනවා. අතෝ වාචාය සංඋතා, ඒ වගේම වචනයෙන් සංවර වෙනවා. නුවණ තියෙන, මොලේ තියෙන, කල්පනා කිරීමේ ශක්තිය තියෙන ඇත්තෝ මොකද කරන්නේ? ඊළඟට වචනයෙන් සංවර වූ තැනැත්තෙක් බවට පත් වෙනවා. මනසා සංඋතා දීරා, ඊළඟට මනසින් සංවර වූ කෙනෙක් බවට පත් වෙනවා. මේ ලෝකෙට පහළ වුණු සංවර වූ තැනැත්තන් බවට පත් වෙනවා. තේවේ සුපිරි සංඋතා, ඒ අය තමයි මේ ලෝකේ ලස්සන කරන, මේ ලෝකයට පහළ වුණු සුන්දරම තැනැත්තෝ බවට පත් වෙන්නේ. එහෙනම් කයෙන්, වචනයෙන්, මනසින් හොඳටම සංවර වුණු කෙනා තමයි අපේ ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේගේ සංවරභාවයට අපිට කිට්ටු වෙන්නවත් බෑ. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, ඒ වගේම මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලා, ඒවට සමාන වෙන්නවත් බෑ. ඊළඟට මේ ලෝකේ ඉන්න මිනිස්සු දිහා බලන්න, සමහරක් අය ඉතා හොඳයි, හරි සංවරයි, සමහරක් අය ඉතාම දරුණුයි, කූරයි. ඔවුන් මේ ආව මනුස්සකමේ වටිනාකම සමහරක් වෙලාට අඳුරන්නේ. අපි මේකට කරන්න ඕනි පුතේ, අපි අර සංවර මිනිස්සු හරහා ගිහිල්ලා උතුම් රහත් භාවයට යන එක තමයි අපි කරගන්න ඕනි. ඒක කරගන්න නම් හිත ඉතාම සංවර කරගන්න ඕනි. කෝපේ නැති කරගන්න නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මෛත්‍රිය වඩන්න කියලා. මෛත්‍රිය වැඩීමේ ආනිසංස 11ක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ 11 අනුගමනය කරනවා නම් ඔබේ ජීවිතයේ කොච්චර ලස්සනයිද, සුන්දරයිද, ඒ ලස්සන ලෝකය අපිට නිර්මාණය වෙනවා එතෙන්දි. ඒ සුන්දර ලෝකය අපිට නිර්මාණය වෙනවා, යහපත් තැනකට යෑමේ හැකියාව තියෙනවා. ඒ සුන්දර ලෝකය තුළ අපේ ජීවිතයේ ලස්සන කරගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් අපි ඔයා මෛත්‍රී වඩනවා නම්. එතනින් එහාට කායේ කායානුපස්සී, වේදනාසු වේදනානුපස්සී, චිත්තේ චිත්තානුපස්සී, ධම්මේ ධම්මානුපස්සී, මේ සතර සතිපට්ඨානෙ ඔබ වඩනවා නම්, සතර සතිපට්ඨානෙ අනුගමනය කරනවා නම්, ඔබට ඉක්මනින්ම මේ භවය තුළදීම මේ කෙලෙස් නසලා ඔය හිත අපිරිසිදු වෙන, කය අපිරිසිදු වෙන, මන වචනේ අපිරිසිදු වෙන ඔය කාරණාවන්ගෙන් මිදිලා ඊටාම ලස්සන වූ ලෝකයක් තුළ ඔබට පුළුවන් මේ ලෝකයේදීම එතර වීමට. ඒක තමයි ලස්සනම ලෝකයේ, සුන්දරම ලෝකයේ. මේ ධර්ම ශ්‍රවණය කරපු අපේ චූටි දුවල පුතාලට, ඒ වගේම අපේ අම්මලා තාත්තලාට, අයියලා අක්කලාට, නංගිලා මල්ලිලාට, අපේ ආච්චි අම්මලා සියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා මේ ලෝකයේදීම මේ කය වචන මනස සංවර කරගෙන සතර සතිපට්ඨානයන් වඩලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරලා මේ භවය තුළදීම උතුම් වූ නිර්වාණ අවබෝධය ලබාගෙන උතුම් වූ සැනසීමෙන්ම නිවීමට මේ ධර්මානුශාසනාව ඔබ සියලු දෙනාටම පාරමිතාවක් හේතුවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ වෙලාවේදී හොඳින් ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ඔය ඇත්තන් බොහෝ පින්දාම් රැස් කරගන්න යෙදුණා. පින්දාම් රැස් කර ගැනීම තුළින් අපි ලබා ගත්තා වූ මේ පුණ්‍ය ශක්තිය පළමුවෙන් ඉෂ්ඨකාමී පින් කැමැති සම්යද්දෘෂ්ටික සියලු දෙවියන් සිහිපත් කරගන්න ඒ සමස්ත දිව්‍ය රාජය මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ දිව ඉසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම පිණිසම දෙවියන්ට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඊළඟට තම තමන් නමින් මියගිය සියලුම ඥාතීන් සියයට නගා ගන්න. චුටි දුවේ පුතේ ඔයාලා නමින්, වැඩිහිටි අය නමින්, කවුරු හරි මිය ගියා නම් මව්පිය, ගුරුවර, බන්ධු මිත්‍රාදී නෑ සමූහයා. ඒ පිය අය පින් ගන්න බලාපොරොත්තු වන තැනක ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වේවා. දුකෙන් මිදේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිසම ඒ මියගිය සැමට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. විශේෂයෙන්ම මේ උතුම් වටිනා ධර්මානුශාසනාවන් සිද්ධ කරන්න, කටයුතු සිද්ධ කරන අපේ හිරු FM නාලිකාවේ සභාපතිතුමා, අපේ රේනෝද සිල්වා මැතිතුමා ඇතුළු ඒ වටිනා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළා වූ අපේ චූටි දුවල පුතාලාගේ ඉඳන් වැඩිහිටි ආච්චි අම්මා සීයා දක්වා වූ ගෙදර ඉන්න සියලු දෙනාටමත්, මේ ලංකාවේ වාසය කරන සියලු ලොකු කුඩා සියලු දෙනාටමත්, ලෝකයේ වාසය කරන සියලු දෙනාටමත් මේ ආත්මභාවයෙන් කිසිදු කරදර බාධක හිරියර පීඩාවක් නොම වේවා. සතුට සාමය සැනසුම සමුදා ඇතිවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝායස නිරෝගී සම්පත්තිය ලැබේවා. මෙලොව යහපත් ජීවිතයක් ඇතිවේවා. අවසන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම හැම දිනාටම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි.
අද සෙනසුරාදා හිරු සදහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඇහැලියගොඩ ඇරෑපොල ශ්‍රී විශුද්ධාරාම මහා විහාරාධිකාරී ඇරෑපොල ජාතික පාසලේ ආචාර්ය රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී හියදල සුමනසිරි ස්වාමීන් වහන්සේ.